ගරු අනන්දලුත් ගමක ඇමැතිතුමා ඔබතුමාට විනාඩි 14ක් තිබෙනවා. ඕඩ ප්ලීස් ගරු හර්ෂණ රාජකරුණ ඇමැතිතුමා මුල් අස්සනේ බාර ගන්න.
කතා කරන්න තුමා.
මුල් අස්සනේ ගරු සභාපතිතුමනි, ඉතා වැදගත් වූ යෝජනාවක් පිළිබඳව අදහස් දක්වීමට අවස්ථාව ලබා දීම පිළිබඳව ඇත්තෙන්ම මේ යහපාලන අජය බිහි කිරීම සඳහා කටයුතු කරපු කෙනෙක් හැටියට අපිට ඉතා කණගාටුවෙන් තමයි මේ යෝජනා සම්බන්ධයෙන් කටයුතු කතා කිරීමට අවස්ථාව ලැබිලා තියෙන්නේ කරන්නේ. මොකද අද යහපාලනය ආණ්ඩුව බිහිකරන්ට කටයුතු කරපු අපේ විශ්වාසය ලබා දීපු අද ජනපතිවරයා අගමැතිවරයා මහා ගැටලුවක රටේ නීති ක්‍රියාත්මක කරන්නේ කොහොමද ජනාධිපතිතුම අගමැතිතුම එක තැනක නැතිව, ඒ වගේම මේ රටේ අගමැතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා ගැටලුවක එකට නැහැ කොහොමද මේ රටේ නීතියක් ක්‍රියාත්මක වෙන්නේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ඒ වගේම සජිත් ප්‍රේමදාස මැතිතුමා රවි කරුණානායක මැතිතුමා මහා දැවැන්ත ගැටලුවක, ඊළඟට සජිත් මැතිතුමා පොන්සේකා මේ රටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච ඒ ජනාධිපති අපේක්ෂකයා මහා ගැටලුවක, ඊළඟට කබීර් මැතිතුමා රනිල් මැතිතුමා මහා ගැටලුවක, සජිත් අකිල උදේන්දලා හවස වෙනකල් මාධ්‍ය බැලුවොත් දෙන්නගේ මහා ගැටලුවක්, මංගල ඇමැතිතුමා රවි ඇමැතිතුමාට මුදල් දෙන්නේ නැහැ, මේ වගේ මහා දැවැන්ත ගැටලු රාශියක ඉඳගෙන තමයි මේ රටේ පාලනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ දරන්නේ. මං හිතන්නේ බොහෝම ඉක්මනින් මේ රටේ අද නීතියක් ඇත්තේ නැහැ. නීතිය ක්‍රියාත්මක කරන ඒ බලධාරීන් ඉඳලා රටේ නායකින් ඉඳලා උඩේ ඉඳලා පල්ලෙහාට මේ රටේ නීතිය පිළිබඳව නීති ආධිපත්‍ය පිළිබඳව මේ රටේ ජනතාවට මහා සැකයක් තියෙනවා. අහිංසකයට එක නීතියක්, බලවතාට තව නීතියක්, මේ රටේ නීතිය පිළිබඳව ඉතා සැකසහිතව තමයි ක්‍රියාත්මක කරන අය පිළිබඳව සැකසහිතව තමයි ජනතාව ඉන්නේ. කොස් ගෙඩිය කඩපු, පොලොස් ගෙඩිය කඩපු, අල්ලපු, වැටේ ගිහිල්ලා අඹ ගෙඩිය කඩපු, දරුවන්ට දඬුවම් දීපු, මේ රටේ මහා දැවැන්ත හොරකම් කරපු, මහා විනාශයක් කරපු ඒ තක්කඩි හොරු ටික අල්ලගන්න බැරිවෙලා තියෙනවා. අපි දකින විදිහට බැඳුම් කරගෙන අජිත් වී පෙරේරා මැතිතුමා කතා කරා. මම ඇහිඳකපු දෙයක් බැඳුම් කර නඩුවේ පළවෙනි සාක්ෂි රවි කරුණ ඇමැතිතුමාගෙන් ගන්නකොට මමත් ඒ උසාවියේ පසු පෙළක හිටපු නිසා එදා අර්ජුන මහේන්ද්‍රයන් ඉස්සරහා පේලියේ වාඩි වෙලා ඒ නඩුව විමසමින් ඉන්න අවස්ථාවේදී හිටියා. මම හිතන්නේ මේ බැඳුම් කරේ පිළිබඳව කතා කරන කවුරු හරි ඉන්නවනම් මේ කූඩුවේ හිටපු කුරුල්ලා එළියට ඉගිල්ලලා දැන් දෙනවා දැල් දාලා අල්ලන්න කියලා. මේ වගේ දෙයක් තමයි මේ ආණ්ඩුව කරන්නේ. අගමැතිවරයා මේ පාර්ලිමේන්තුවේදී අපි අහගෙන ඉඳද්දි කිව්වා මට අර්ජුන ඇලෝසියස් එක පණිවිඩෙන් ගෙන්නන්න පුළුවන්, එතුමා ඉන්න රට මම දන්නවා කියලා. හැබැයි අද වරන්තු නිකුත් කරලා තිනවා අල්ලන්ට හම්බෙන්නේ නැහැ. මම හිතන්නේ මේ ඉතිහාසයේ මේ ආණ්ඩුව අල්ලන්නෙත් නැහැ, අල්ලන්ට ආණ්ඩුවට හම්බෙන්නෙත් නැහැ. මේක තමයි ඇත්ත තත්ත්වය මේ රටේ සිදු වෙලා තියෙන්නේ. අද කීර්තිදර ආරක්ෂක නිලධාරීන් හිරේ දැමීම, බුද්ධියංශ අඩපණ කිරීම, රටේ ආරක්ෂාව අනතුරට ලක් කිරීම, භික්ෂූන් වහන්සේලා ආගමික නායකයින් මහජන නියෝජිතයින් බොරු නඩුවලට පටලවලා හිරේ දැමීම උදාහරණයක් හැටියට උඩුවේ ධම්මා ලෝක හාමුදුරුව නඩුවෙන් නිදහස් වුණා. ඒ වගේම ජොන්සන් ඇමතිතුමා නඩුවෙන් නිදහස් වුණා. ලලිත් වීරතුංග නඩුව, ගාමිණි සෙන්රත් නඩුව, මේ අය රක්ෂිත බන්ධනාගාර ගත කරලා වද වේදනා දීලා රාජ්‍ය නිලධාරීන්, ඒ වගේම ආණ්ඩුවේ සේවකීන්, ආගමික නායකීන් හිරේ දාලා මේ ආණ්ඩුව මහජන නියෝජිත සහ රාජ්‍ය නිලධාරීන් බියට පත් කරලා කොහොම හරි ආණ්ඩුව ගෙනියාමේ උත්සාහයක තමයි නිරත වෙලා තියෙන්නේ. මම හිතනවා බොහොම ඉක්මනින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල සීමාවේ ඡන්දෙයි, ජනතාව උත්තරේ දෙයි, ආණ්ඩුවට මොකද්ද වෙන්නේ කියන එක ඒ ප්‍රතිඵලයෙන් අපිට දැනගන්න පුළුවන් වෙයි. ඉතා එක්කෙනින් ගරු සභාපතිතුමනි, අද තමුන්නාන්සලා මුළු පාලන තන්ත්‍ර කඩා වැටිලා පක්ෂය දෙකට කැඩිලා ජනාධිපති අපේක්ෂක තීන්දුව කරන්න බැරුව මහා ගැටලු රාශියකට මැදි වෙලා ලිහා ගන්න බැරි තනකට එක්සත් ජාතික පක්ෂය පත් වෙලා අපිට කවුරු දැම්මත් මේ රටේ ජනතාව පළාත් පාලන පෙර පැවති පළාත් පාලන මැතිවරණදී තීන්දුව කරලා හමාරයි. මේ රටේ බලයේ ඉන්න ප්‍රධාන පක්ෂ දෙක පැත්තකට දාලා මේ රටේ පොහොට්ටුව ජයග්‍රහණය කිරීම සඳහා මේ රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි. ඉදිරියේදී පැවැත්වෙන ඕනම මැතිවරණයකින් මේ රජයේ ගෙදරය යැවීම සඳහා ජනතාව තීන්දුව කරලා හමාරයි ගරු සභාපතිතුමනි. ඒක නිසා අද අපිට දැනගන්න තියෙන දෙයක් තමයි අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කිව්වා 21 වෙනිදා අප්‍රේල් 21 වෙනිදා ඇතිවෙච්ච පාස්කු ප්‍රහාරයේ ඒ පරීක්ෂණ කටයුතු කරලා හමාරයි, සියලු සැකකරුවන් අල්ලලා හමාරයි කියලා. හැබැයි අපිට මාධ්‍ය තුලින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ ඒ ප්‍රකාශ තුලින් හැමදාම අහන්න ලැබෙන්නේ තවත් කීප දෙනෙක් ඉල්ලුවා, තවත් කීප දෙනෙක් කළා සැකකරුවන් තව අල්ලන්න ඉන්නවා කියලා. අගමැතිවරයා පට්ට බේගල් මේ පාර්ලිමේන්තුවේ අපිටත් ඉදිරිපත් කරමින් ඒ වගේ මේ රටේම ජනතාව නොමග යවනවා. මේ රටට වෙච්ච දෙයක් ඇත්තේ නැහැ. ඒක නිසා අපි බොහොම කනගාටු වෙනවා මේ ආණ්ඩුව බිහිකරන්න කටයුතු කරපු කෙනෙක් හැටියට. හැබැයි අහම්බෙන් හරි අපි මේ තීන්දුව මේ අගමැතිවරයා, මේ ජනාධිපතිවරයා, ඒ වගේ මේ කැබිනට් මණ්ඩලයේ මේ ආණ්ඩු ඇමතිවරු කවදා හරි ભેද බින්න වෙලා මේ රටේ ජනතාව වෙනුවෙන් තමන් බලාපොරොත්තු වුණ දීපු ඒ පොරොන්දු ඉෂ්ට නොකරනවා කියන විශ්වාසය අපි හදවතින් තේරුම් ගෙනගෙන මම සතුටු වෙනවාද විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් හැටියට වාඩි වෙලා මෙව පහදලා දීමට අවස්ථාව ලැබීම පිළිබඳ. ඒ නිසා අගමැතිවරයා ඉතා වගකීමෙන් වැඩ කරන කෙනෙක් විය යුතු තිබෙනවා. අද පාර්ලිමේන්තුවේ අපි ඇවිල්ලා මාස ගණන් අවුරුදු ගණන් ලියපු ප්‍රශ්නවලට උත්තරයක් දෙන්න අදාළ ඇමතිවරයා පාර්ලිමේන්තුවේ ඉන්නේ නැහැ. ඉතිහාස දිහා බලපුවාම හැම වෙලාවෙම අදාළ ඇමතිවරු පාර්ලිමේන්තුවේ ඉඳලා මන්ත්‍රීවරයාගේ ඒ ගෞරවය රැකෙන විදිහට උත්තරයක් දීලා තියෙනවා. මම හිතන්නේ අද මේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය ගත්තාම ඔක්කොම නිදි කිරා වැටෙනවා. ඇමතිවරු බොහොම අවම් ප්‍රමාණයක් මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ, ක්‍රියාකාරීව කටයුතු කරන්නේ නිසා අපි කනගාටුව තමයි ප්‍රකාශ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මේ පත් කරපු ආණ්ඩුවට සම්මාදම් වීම පිළිබඳ. ඒ වගේම තව කාරණයක් මතු කළ යුතු තිබෙනවා. ගෝඨාභය මැතිතුමා මෙහින් මැතිවරණයට එන්න සූදානම් වෙනකොට විශේෂ මහාධිකාරියන්ට එතුමා කැඳවන්න තීන්දුව කරලා තියෙනවා. හැබැයි මේ ගෝඨාභය අහිංසක පවුලක සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ නඩුවයි ඒ නඩුවයි කොහොමද අහන්නේ කියන විදිය බලපුවාම ගෝඨාභය වෙන සාමාන්‍ය පුරවැසියෙක් නම් මේ විශේෂ මහාධිකාරණ මේ නඩුවෙන්නේ නැහැ. ඒ වගේම විශේෂ තේරීම් කාරක සභාවක් මේ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකතුමා ප්‍රධාන කොටගත් ඒ සභාව තුලින් මොකද්ද මේ පාර්ලිමේන්තුව සහ මේ රටේ ජනතාවට වෙච්ච සුභ සිද්ධිය පිළිබඳව අපි ප්‍රශ්න කරනවා ගරු සභාපතිතුමනි. මොකද්ද ඒකෙන් සිද්ධ වුණේ? මේ රටේ ආරක්ෂාව පිළිබඳව, බුද්ධි ශේෂ සේවාව පිළිබඳව මෙතෙක් රැකගෙන ආපු ඒ සියලු සිද්ධාන්තයන් රෙදි ගැලෙවුවා වගේ මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉදිරියේ ඒ නිලධාරි ගෙනල්ලා ඒ නිලධාරි රෙදි ගලවලා හෙළිවලට පත් කරලා තමයි තේරීම් කාරක සභාව නතර වෙලා තියෙන්නේ. මේකෙන් වෙච්ච කිසි සිතක් ඇත්තේ නැ. සමහර අය නිර්දෝෂී කරගන්න, සමහර වැරදි කරපු අය උසාවියට නොගිහින් මේ නිර්දෝෂී වෙන්න උපයෝගී කරගත්තා මිසක්කා මේ තේරීම් කාරක සභාව බිහිකරේ අප්‍රේල් 21 වෙනිදා පැවතිච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා. හැබැයි හොයපු දෙයක් ඇත්තෙත් නැ. රටේ උත්තරීතර නීතියට ප්‍රශ්නයක් වුණා. ඒ වගේම මේ රටේ ජනතාවට මේ පැවතිච්ච රජයන් ආරක්ෂා කර ගැනීම සඳහා, සමස්ත රටේ ආරක්ෂාව සඳහා කැපවෙච්ච රාජ්‍ය සේවකීන් මහ ජනතාව ඉදිරියට පෙන්නලා ඉතා බුද්ධි වැදගත්තු බුද්ධි තොරතුරු ජනතාව විදිරයට ගැනල්ලා මහා විනාසයක් කරා මිසක්කා තේරෙන් කාර්ක සභාවේ කෙරපු වැදගත්තු සිද්ධියක් අපිට දකිින්ට ඇත්තෙන අපි කනගාටුව තමයි ඒ පිළිබඳු අපි ප්‍රකාශ කරන්න. ඒ වගේම අද රාජපක්ෂ ආණ්ඩුව යහපාලන ආණ්ඩුවට මේ ආණ්ඩුව භාර දෙනකොට තිස් අවුරුද්දක් මේ රටේ වෙච්ච යුද්ධය අවසන් කරලා උතුර නැගෙනහිර සියලු දෙනාට බොහොම සාමකාමීව ජීවත් වෙන්න තිබ්බ පරිසරයක් හදලා මේ රටේ සියලු ශස්ත කටයුතු මැඩපවත්තලා ඉතා සාමකාමී රටක් හැටියට අපි සියලු ජනතාවට ජීවත් වෙන්න පුළුවන් ඒ අයිතිය තහවුරු කළ අවුරුදු 10ක් යන්න කලින් අපි කරපු මේ විනාශය තුළ මේ පත් කරපු අපි පත් කරපු යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකලාපය තුළ අද දකුණෙත් ත්‍රස්තවාදීන් නැගිටලා ඒ වගේම උතුරෙත් ත්‍රස්තවාදීන් නැගිටලා නැවත මේ රට ලේ ගංගාවක් ඇති කිරීම සඳහා ත්‍රස්තවාදීන්ට අවස්ථාව ලැබෙන විදිහට මේ රටේ නායකයෝ කිසිම තැකීමකින් තොරව මේ නීතිය ඒ වගේම පොලිසිය හමුදාව ත්‍රිවිධ හමුදාව හැසිරවීම පිළිබඳව අපේ කනගාටුව අපි ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මම අපි ගිය සතියේ පෙරේදා අපි යාපනය ප්‍රදේශයේ දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙලා අවස්ථාවලදී විශාල වශයෙන් ඒ ජනතාව ඒකරාශි වෙලා අපිට කිව්වේ මහින්ද මහත්තයා හින්දා තමයි අපි අද වේලක් කාලා ඉන්නේ. මහින්ද මහත්තයා හින්දා තමයි කොළඹට පැය 4-5න් අපි යන්නේ. එනිසා මේ රටේ ආණ්ඩු 13 ආණ්ඩුව තුල මේ උතුර විනාශ කරා මිසක්කා
ගරු මන්තුමා තව විනාඩි දෙක කාලයක් තියෙනවා.
අඩුම ගානේ පාරක් හරි හදලා තියෙන්නේ මහින්ද රාජපක්ෂ කියන ඒ නාමය මතක් කරලා මේ වැදගත් සභාවට අපි ඒ කරුණ ඉදිරිපත් කළ යුතුව තිබෙනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මේ රටේ අද පත් වෙලා තියෙන තත්ත්වය අනුව ජනාධිපතිවරයාට නීතිය පිළිබඳව නීති ආධිපත්‍ය පිළිබඳව නීතිය හසුරවන්නම් පිළිබඳව තමන්ට ඒ වගකීම ඉස්ස කරන්න පුළුවන් හැකියාවක් ලැබිලා නැහැ. ඒ වගේම රටේ අගමැතිවරයා ගැන කතා කරනකොට අද අගමැතිවරයයි නියෝජ්‍ය පක්ෂයේ නායකයයි දෙන්න අතර මහා ගැටලුවක් මේ දෙන්න රණ්ඩු වෙනවා. මිනිස්සු අද කන්ට බොඩ නැතුව අද අපනයන භෝග විකුණ ගන්න බැරුව අපනයන භෝග නෙලා ගන්න බැරුව තේදලු ටිකේ ඉඳලා අද රබර් කපන්නේ නැහැ, සාදික්කා ගන්නෙ නැහැ, පුරුදු ටික කපන්නේ නැහැ, ගම්මිරිස් ගන්නෙ නැහැ, බුවක් ටික ගන්නෙ නැහැ. මෙවැනි අපහසු තත්ත්වයකට රටපත් වෙලා අපේ ජාතික ආදායමට වැඩිම මුදල් එකතු කරපු අපනයන කුසිකාරමේ බිඳ වැටිලා ඇමැතිවරු හෙලිකොප්ටර් උඩින් යනවා. හැබැයි මේ අහිංසක ගොනියෝ අහිංසක තනට පත් වෙලා තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් මා ප්‍රකාශ කළ යුතු තිබෙනවා මේ රටේ අගමැතිවරයා ජනාධිපති සිහිනේ පැත්තකට දාලා පන්සලක තියෙන දායක සභාවේ ඡන්දයකින් දිනන්න බැරි අගමැතිවරයෙක් තමයි අපි පත් කරේ පහුගිය මැතිවරණේ ඡන්දය දීලා. එනිසා මම සතුටු වෙනවා මේ කාලකන්ණි පරපුරෙන් පැත්තකට ගිහිල්ලා අද විපක්ෂේ වාඩි වීමට ලැබීම පිළිබඳව මම ඉතා සතුටට පත් වෙනවා. මොකද දායක සභාවේ සභාපතිවරු වෙන්න 100 ගාණක් විරුද්ධ වෙන තත්පරයක් දැයිලා 100 ගාණක් එදා කැලණියේ දායක සභාවේ විරුද්ධ වෙනකොට 7 දෙනයි අගමැතිවරයා පැත්තට කතා කරලා තියෙන මේකයි ගමේ තත්ත්වේ, මේකයි රටේ තත්ත්වේ, මේකයි නීති ආධිපත්‍යය වෙලා තියෙන තත්ත්වේ. නිසා කනගාටුව ප්‍රකාශ කරනවා මේ ආණ්ඩුව තවත් ඉස්සරහට යාම පිළිබඳව ආණ්ඩුවට කිසි වගකීමක් නැති බවත් ජනතාව පිළිබඳ කිසි තැකීමක් නොකරන බවත් ප්‍රකාශ කරමින් නිහඬවයි ස්තුති කාලය ලබා දීම පිළිබඳව
බොහොමත්ම ස්තුති. මීළඟට මුජිබුර් රහ්මාන් මන්තුමා, ඔබතුමාට විනාඩි 11ක කාලයක් තියෙනවා.
ස්තුති ගරු සභාපතිතුමනි. විශේෂයෙන්ම අධිකරණ සංවිධාන පනත යටතේ සංශෝධන පිළිබඳ විවාදයේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම අද අපි මේ තියෙන අධිකරණය තියෙන මේ තියෙන අද විශේෂයෙන්ම අධිකරණ කොමිසම හරහා මේ රටේ අධිකරණ පද්ධතිය ස්වාධීන කරලා අධිකරණයට තිබුණු එදා තිබුණු තත්ත්වයට වඩා අද ස්වාධීනව වැඩ කරන්න පුළුවන් පරිසරය අපි ගොඩනගලා තිබෙනවා. ඒකෙදී මම හිතනවා මේ යහපාලන ආණ්ඩුව හැටියට අධිකරණයේ ස්වාධීනත්වයට එදා මෙන් අද බලපෑම් කරන්න, ඒවට අතපොවන්න මේ රටේ දේශපාලන නායකයන්ට
නොහැකියාව හා අද එහෙම තත්ත්වයක් උදා නොවන විදිහේ අද මේ පරිසරයේ සකස් වෙලා තියෙනවායි කියන එක අපි විශ්වාස කරනවා. ඒ වගේම ගරු සභාපතිතුමනි මම කියන්න ඕනේ විශේෂයෙන්ම මේ අධිකරණයේ පද්ධතියත් එක්ක සම්බන්ධින්ද මේ අධිකරණයේ තියෙන නීතියේ ආධිපත්‍යයත් එක්ක සම්බන්ධින්ද අපි එදා මේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ අපි දැක්කා මෑතක් වෙනකොට මේ රටේ මේ ප්‍රහාරයත් එක්ක සංචාර කර්මාන්තයේ බිඳ වැටිලා ඉතාම අමාරු අඩවියක මේ රට තිබුණේ. නමුත් ආරක්ෂක අංශවල තියෙන කාර්යක්ෂමතාවයත් ඒ ආරක්ෂක අංශවල ඒ ක්‍රියාකාරීත්වයත් උඩ නැවත අපිට මේ රට යථා තත්ත්වයකට පත් කරන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. අපි දැක්කා ඊයේ පෙරේදා මේ රටේ විශේෂයෙන්ම සංචාර කර්මාන්තය මුල් කරගෙන බෝරා ජාතිකයන්ගේ ඒ සමලුවත් එක්ක 20,000කට වඩා අධික ජනතාවක් මුල් ලෝකයේ පුරාම ඉන්න ඒ බෝරා ජාතිකයින් මේ රටට පැමිණිලා අද ඔවුන්ගේ ඒ සමලුව ඉතා සාමකාමීව ඒ අද මේ රටට ඒ තුලින් සංචාරක කර්මාන්තයේ විශාල දියුණුවකට අද ඒ පාත්‍ර වෙලා තියෙන පමණක් නෙමෙයි මං හිතන්නේ මේ ශේෂ්ත්‍රය අරහා බලනකොට ඩොලර් මිලියන 50කට වඩා අධික ආදායමක් මේ රටට ගේන්න පුළුවන් තත්ත්වයක් අද වෙනකොට උදා වෙලා තියෙනවා. ඒ හරහා මේ රට ගැන ආරක්ෂා පිළිබඳ තිබුණු තත්ත්වය අද ලෝකයට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් උත්සවයක් බවට ඒ බෝරා ජාතිකයන්ගේ ඒ සමුළුව අද පත් වෙලා තියෙනවා. ඉතින් මං හිතනවා ශ්‍රී ලාංකිකයන් හැටියට අපිට සියලු දෙනාටම සන්තෝෂ වෙන්න පුළුවන් අපේ රටේ ආරක්ෂාව පිළිබඳ සංචාරකයන්ට ලෝකේ අනිකුත් රටවල් වලට තිබුණු ඒ අවිශ්වාසය ඒ සැකය දැන් කෙමෙන් කෙමෙන් දුරස් වෙලා අපි යථා තත්ත්වයකට නැවත මේ රට ගමන් කරන ආකාරය අපිට පේනවා. ඒ හින්දා ඒකෙදී අපි ආරක්ෂක අංශ වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒ ආරක්ෂක අංශ කරන කාර්යභාරය අරහා අපිට ඒ පාස්කු ප්‍රහාරයත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ ත්‍රස්තවාදීන් අපිට අත්අඩංගුවට අරගෙන ඒවට සම්බන්ධ වෙච්ච උදවිය නීතිය ඉදිරියට ගේන්න පුළුවන් තත්ත්වයක් අද උදා වෙලා තිබෙනවා. ඒක එක පැත්තකින් වෙන ගමන් ගරු සභාපතිතුමනි අනිකුත් පැත්තෙන් විශාල වශයෙන් යම් ප්‍රමාණයකට අපි දන්නවා කිසිදු ආකාරයේ පදනමක් නොමැතිව කිසිදු ආකාරයේ සාක්ෂි නොමැතිව යම් ප්‍රමාණයක පිරිස් තවම අත්අඩංගුවේ ඉන්නවා. ඉතින් මං හිතනවා නීතිපති දෙපාර්තමේන්තුවට වගකීමක් තියෙනවා ඒවා ඉතා හොයලා බලලා යම් සාක්ෂි නැත්නම් ඕන් ඍජුව යම් මේ කටයුතු වලට සම්බන්ධතාවයක් නැත්නම් ඔවුන්ව මේ සමාජයට නැවත මුදා හරින තත්ත්වයකට නීතිපති දෙපාර්තමේන්තුව ඉතා ඉක්මනින් කටයුතු කළ යුතු කියලා මං හිතනවා. මොකද අසාධාරණ ලෙස අත්අඩංගුවේ රඳවා තැබීම, චෝදනාවක් නැතුව රඳවා තැබීම, ඒ වගේම සාක්ෂි නැතුව රඳවා තැබීම අපි දන්නවා අපේ සියලු දෙනාම මූලික අපේ මානව හිමිකම් වලට ඒක විරුද්ධ බව. එහෙනම් මම හිතනවා මේ අවස්ථාවේදී ඒකත් අපි මතක් කරගන්න ඕනේ. ඒ වගේම සභාපතිතුමනි මම තව දෙයක් මෙතන මතක් කරන්න ඕනේ. විශේෂයෙන්ම අද අපි මේ කතා කරන මේ මොහොතේදී යයිම අසාධාරණයට ලක්වෙච්ච පුද්ගලයෙක් අද ඉන්නවා. විශේෂයෙන්ම පසුගිය 25 වෙනිදා රෑ 12 මාරට අගෝස්තු මාසේ 25 වෙනිදා රෑ 12 මාරට කොළඹ අපරාධ විමර්ශන කොට්ටාෂයේ මගින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. අජුල් අක්බර් කියන 59 ඇවිරිදි ඒ පුද්ගලයා. එම පුද්ගලයා මේ මුස්ලිම් සමාජය තුළ ඉන්න ඉස්ලාම් ආගම පිළිබඳ මධ්‍යස්ථ මතදරන විද්වතෙක්. එතුමා විශේෂයෙන්ම අධ්‍යාපනය ලැබුවේ එතුමාගේ උසස් අධ්‍යාපනය ලැබුවේ බේරුවල තිබෙන ඒ නලීමියා ජාමියා කියන ඉස්ලාමීය ආයතනයේ ඉස්ලාමීය නීතිය පිළිබඳ උපාධිධාරියෙක්. ඒ වගේම කලා අංශයෙන් එතුමා උපාධිධාරියෙක්. එතුමා ලංකාවේ 1954 පටන් ගත්ත පාර්ලිමේන්තු පනතක් මගින් ඒ පටන් ගත්ත ජමාති ඉස්ලාමී කියන 1954 පටන් ගත්ත ඒ සංවිධානයේ 1994 ඉඳන් 2018 වෙනකන් එතුමා නායකත්වයේ රැඳී හිටියා. ඒ රැඳීලා ඒ ජමාති ඉස්ලාමී කියන සංවිධානය මේ රටේ මේ සමාජය තුළ විශේෂයෙන්ම ප්‍රතිසංස්කරණ වැඩ, සමාජ සේවා වැඩ, ඒ වගේම මේ රටේ මුස්ලිම් ජනතාව ප්‍රධාන ධාරාව තුළ රඳවා ගැනීමටත් ඒ මධ්‍යස්ථ මතය ඉදිරිපත් කරමින් ඒ සඳහා ඉතාම වේසුණු වැඩ කරපු සංවිධානයක්. ඒ සංවිධානයේ නායකතුමාව කිසිදු සාක්ෂියක් නැතුව, කිසිදු වගවිභාගයක් නැතුව කොළඹ අපරාධ කොට්ටාෂයේ අංශය මගින් පරාය 12ට ඔහුගේ නිවසට ගිහිල්ලා අත්අඩංගුවට අරගෙන තවම ඔහුව රඳවාගෙන තිබාගෙන ඉන්නවා. ඔහු අත්අඩංගුවට ඒ ගැනීම තුළ විශේෂයෙන්ම මුස්ලිම් සමාජය තුළ ඉතාමත් ඇති ගැනීමක් අද පටන් අරගෙන තියෙනවා. මොකද මෙහෙම මධ්‍යස්ථ මතධාරියෙක්, ඒ වගේම ඉස්ලාම් ආගම පිළිබඳව විද්වතෙක් එහෙම රඳවාගෙන ගිහිල්ලා තබාගෙන කිසිදු චෝදනාවක් නැතුව, කිසිදු සාක්ෂියක් නැතුව මූලික අත්අඩංගුවට ගැනීමේදී එහෙම සාක්ෂියක්වත් තියෙන්න ඕනේ, චෝදනාවක්වත් තියෙන්න ඕනේ, එහෙම කිසිදු සාක්ෂියක් චෝදනාවක් නැතුව එතුමාව රඳවා ගැනීමේදී අපිට අද විශේෂයෙන්ම
මන්තුමා විනාඩි දෙක කාලය.
ඔව්, විශේෂයෙන්ම අද මේ ත්‍රස්තවාදයේ නැති කිරීම පැත්තෙන්, මේ ත්‍රස්තවාදයේ අවසන් කිරීම පැත්තෙන් පසුගිය කාලය පුරාම මුස්ලිම් සමාජය ඉතාම තදබල ලෙස මේ ආණ්ඩුවට සහයෝගය දුන්නා. ආරක්ෂක අංශවලට සහයෝගය දුන්නා. එහෙම සහයෝගය දීපු වෙලාවක මෙම චෝදනාවක් නැතුව, සාක්කිවක් නැතුව මුස්ලිම් සමාජය තුළ ආගමික පැත්තෙන් ඉතාම ඉහළ මට්ටමක ඉන්න පුද්ගලයෙකුව මෙහෙම රඳවා තැබීම ඉතාම අසාධාරණයි කියලා මම ඔබතුමාට කියන්න ඕනේ. ඒ වගේම තමයි එතුමාව අත්තරංගුවට ගැනුණාට පස්සේ ඉතාම තියෙන ප්‍රධානම දේ තමයි පත්තර දෙකක පළවෙනවා ඉතාම බොරු චෝදනාවක්. එකක් තමයි අරුණ පත්තරය, ඊළඟට තමයි මෞබිම පත්තරය. ඒ පත්තර දෙකෙන්ම කියනවා මෙතුමා ගිහිල්ලා තිනවා කියලා ඇෆ්ගනිස්තානයට, ඊළඟට මෙතුමා චෙච්නියාවට ගිහිල්ලා තිනවා කියලා කියනවා. මෙතුමා ලෝකයේ තියෙන රටවල් 70ක තියෙන සස්තවාදී සංවිධානත් එක්ක එතුමා සම්බන්ධයි කියලා මේ පත්තරවල ලියලා තියෙනවා. නමුත් මෙතුමාව අත්අඩංගුවට ගත්ත පස්සේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මාධ්‍ය සාකච්ඡාවල් කීපයක් පැවැත්තුවා. ඒ එකදු මාධ්‍ය සාකච්ඡාවකදීවත් එතුමා ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා එතුමා ගැන කිසිදු ප්‍රකාශයක් කරේ නැහැ. එහෙම ප්‍රකාශයක් නැතුව මේ අරුණ පත්තරේටයි මෞබිම පත්තරේටයි මේක අපරාධ කොට්ටාස විමර්ශන අංශය මගින් මේ තොරතුරු ලබා දුන්නේ. නැවත අර කුරුණෑගල දොස්තර සාෆි වගේ කෙනෙක්ව මවලා මේ සමාජය තුළ නැවත ජාතිවාදී ආගම්වාදී ගැටුම් නිර්මාණය කිරීමේ පරමාර්ථයෙන්ද කියන සැකය අපිට මතුවෙලා එනවා. ඇයි පොලිසිය මෙහෙම කරන්නේ? පොලිසියේ ඉන්න සමහර නිලධාරි මහත්තුරු මෙහෙම පොලිසිය තුල ඉඳගෙන වර්ගවාදී විදියට මේ සමාජයේ ඉන්න අනෙකුත් දේශපාලන නායකයන්ට ඕමනා විදියට, සමහර විට ජනාධිපති අපේක්ෂකයන්ට ඕමනා විදියට මේ එළියේ තියෙන පරිසරය හදලා ඒ ජාතිවාදී පරිසරය නිර්මාණය කරන්න මේ උත්සාහ දරනවාද කියන ඒ සැකය අපිට මතුවලා තියෙනවා. ඒ හින්දා විශේෂයෙන්ම සභාපතිතුමනි, ඔබ හරහා අපි පොලිස්පතිතුමාගෙන් උත්තිල්ලනවා, ඒ වගේ පොලිස් කොමිසම මගෙන් උත්තිල්ලනවා, මේ අසාධාරණය හා ඒ වගේම ජනාධිපතිතුමා නීතිය හා සාමය භාරව ඇමතිතුමා හැටියට ඉන්න එතුමාට අපි වහාම එතුමාගෙන් ඉල්ලා සිටි මේ කිසිදු චෝදනාවක්වත් කිසිදු සාක්ෂියක්වත් නැතුව මුස්ලිම් සමාජය තුළ මධ්‍යස්ථ මතදරන මේ අජ්මුල් අක්බර් කියන මේ මුස්ලිම් ආගමික විද්වතුමාව වහාම නිදහස් කරන්න කියලා මේ පොලිසිය හා ඒ නීතිය හා සාමය භාරව ඉන්න ජනාධිපතිතුමාගෙන් අපි ඉල්ලා සිටින්න කැමැති. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි මන්තුමා. ඊළඟට ජයන්ත් සමරවීර මන්තුමා, ඔබතුමාට විනාඩි 14ක් කාලයක් තියෙනවා.
ගරු මුලාසනාරූඪ සභාපතිතුමනි, අධිකරණ සංවිධාන පනතේ වන වගන්ති කීපයක් සංශෝධනය කරන මේ වෙලාවේ මේ පිළිබඳ කරුණු කීපයක් එකතු කරන්න ලැබීම ගැන සතුටු වෙනවා. ඒ අවස්ථාව ලබා දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මට පෙර කතා කරපු මුජිබ රවුමාන් මන්ත්‍රීතුමා එතුමා අධිකරණ සංවිධාන පනත ගැන කතා කරන ගමන් පාස්කිරිදා ප්‍රහාරය ගැනත් කතා කළා. පාස්කිරිදා ප්‍රහාරයෙන් එක පැත්තකින් ඇති වී තිබුණු අයහපත් වාතාවරණය නැවත යථාතත්වයට පත් කිරීම සඳහා ආරක්ෂකාංශ ගත්ත උත්සාහයට එතුමා කෘතවේදීත්වය පළ කළා. අපෙත් කෘතවේදීත්වය ආරක්ෂකාංශ වලට තිබෙනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඔවුන් විවිධ බාධක මැද්දේ, ඔවුන් විවිධ තර්ජන ගර්ජන මැද්දේ මේ පාස්කිරිදා ප්‍රහාරයෙන් අපේ රටේ අහිංසකයන්ගේ ජීවිත බිලිගත්තු, මේ රට නැවත වතාවක් මරණ බියෙන් වෙවුලුවන්න සලස්වපු ඒ වහබ්වාදී අන්තවාදීන් සොයා කරන ලද මෙහෙයුම් වලින් ප්‍රතිඵලයක් හැටියට යම් මට්ටමකට එය මැඩ පවත්ව ගැනීමට හැකියාව ලැබුණා. හැබැයි ඒක සිද්ධ වුණේ පාලකයන්ගේ දැඩි බලපෑම් මැද්දේ කියන එක අපි දැන් ඒක ප්‍රසිද්ධ රහසක්. මම ඇයි එහෙම කියන්නේ? දැන් මේ සිදුවීම් පෙර වඩා උච්චස්ථානයකට එන්න ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි පාස්කිරදා ප්‍රහාරයට පූර්ව පෙරවදන සපයන්නේ. එදා දෙසැම්බර් මාසේ 23-24 මාවනැල්ලේ බුදුපිළිම වහන්සේලා කඩා දෙමීමේ සිද්ධීන්. මුජිබ රවුමාන් මන්ත්‍රීතුමා හරියට තමුන්නාසලගේ පාලනය පොලිස් දෙපාර්තමේන්තුව එවගේම ආරක්ෂක අමාත්‍යාංශය හරියට ක්‍රියාත්මක වුණා නම් කාගේවත් බලපෑම් ගණන් ගන්න නැතුව මේ පාස්කිරදා ප්‍රහාරය සිදුවෙන එක එතනම නවත්තන්න තිබ්බා, ලත්තැනම ලොප් කරන්න තිබ්බා. එහෙනම් වෙනම අපි පපුවට ගහ ගන්න ඕනේ නැහැ. සංචාරක ව්‍යාපාරේ කඩා වැටුණා, අහිංසකයෝ මැරුණා, ඝාතනය වුණා, මේ රටට මරණ බියාව කියලා අපිට අද මේ තිබෙන කනගාටුව වේදනාව වැළපිල්ල නැහැ. එදාම නවත්තන්න තිබ්බා. කොහොමද ඒ ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ බුදුපිළිම කඩා දැමීම සිද්ධිය පිටිපස්සේ හිටියේ මොහමඩ් සාදික් සහ මොහමඩ් සහීඩ් කියන තරුණයෝ දෙන්න. ඒ දෙන්න සහරාන්ගේ ළඟම ගෝලය දෙන්නේ. ඒ දෙන්නම මේ බුදුපිළිම කඩා දැමීමේ සිද්ධිය පිටිපස්සේ ඉන්නේ මොහමඩ් සාදික් මොහමඩ් සහීඩ් කියන දෙදෙනා පිළිබඳ තොරතුරු පොලිසියට ආවා. මේ පොලිසිය මේ පරීක්ෂණය කළේ සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයා. ගාමිණී තෙන්නකෝන් මහත්තයා මුස්ලිම්, විශේෂයෙන්ම අපේ ස්තුති කරන්න ඕනේ, අගය කරන්න ඕනේ අපේ කබීර් රෂීන් මැතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් වන තස්ලිමාන් කියන දේශප්‍රේමී තරුණයා, මුස්ලිම් තරුණයා. ඒ තරුණයා කිව්වා මේ මාවනල්ලේ බුදුපිළිම කඩා දැමීම සිද්ධිය පිටිපස්සේ ඉන්නේ ඊබ්‍රාහම් මෞලවගේ පුතුන් දෙදෙනා වන මොහමඩ් සහීඩ් සහ මොහමඩ් සාදික් කියලා. ඒ දෙදෙනාගේ තොරතුරු ගාමිණී තෙන්නකෝන් කියන සහකාර පොලිස් අධිකාරීවරයාට ආවා. ගාමිණී තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයාගේ නායකත්වයෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් මේ මොහමඩ් සහීඩ් සහ මොහමඩ් සාදික් හොයාගෙන පිටිපස්සෙන් ලුහු බඳින්න වුණා. මොකෝ වුණේ දෙසැම්බර් මාසේ 28 වෙනිදා එවකට පොලිස්පති පූජිත ජයසුන්දර මහත්තයා කතා කරනවා. එම විමර්ශන කණ්ඩායමට නායකත්වය දෙන සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාට පූජිත ජයසුන්දර මහත්තයා කතා කරලා කියනවා, ගාමිණී මේ මොහමඩ් සහීඩ් සහ මොහමඩ් සාදික් කියන තරුණයන් දෙදෙනාව, මේ සැකකරුවන් දෙදෙනාව ඔබට බාර දීමට අසාස් සාලි මහත්තයා සූදානමින් ඉන්නවා. ඔබ අසාස් සාලි මහත්තයාට කතා කරන්න කියලා කියනවා. ගාමිණී තෙන්නකෝන් මහත්තයා මේ පිළිබඳව තමන්ගේ ප්‍රධානියා වෙච්ච කෑගල්ල ප්‍රදේශයේ හිටපු සබරගමුව බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිල්වර්ධන මහත්තයාට කියනවා, සර් මට IGP-ගෙන් දුරකථන ඇමතුමක් ඇවිල්ලා IGP උපදෙස් දුන්නා, මේ සහීඩ් මොහමඩ් සහීඩ් සහ මොහමඩ් සාදික්ව බාර දෙන්න අසස්සාලි මහත්තයා සූදානම් ඉන්නවා, එයාට කතා කරන්න කියලා. ඊට පස්සේ පාලිසිරිවර්ධන මහත්තයා කියනවා එයාට කතා කරන්න කියලා. ඒ අනුව ගාමිණී තෙන්නකෝන් මහත්තයා අසස්සාලි මහත්තයාට කතා ගන්නවා. කතා කරලා කියනවා, ඔබතුමාට කතා කරන්න කියලා මට පොලිස් පදිතුමා කිව්වා, ඒ අනුවයි මම කතා කරන්නේ. ඔව් මම හෙට උදේට මේ මාවනැල්ල බුදුපිළිම කඩා දැමීමේ සිද්ධුව පිටිපස්සේ ඉන්න සැකකරුවන් දෙදෙනා වන ඔබතුමාලා හොයන මොහමඩ් සහීඩ්ව සහ මොහමඩ් සාදික්ව මං හෙට උදේට එවනවා. ඒ කියන්නේ දෙසැම්බර් මාසේ 29 වෙනිදාට එවනවා කියලා. දෙසැම්බර් මාසේ මේ දෙන්නව එවනවා, 29 වෙනිදා එවනවා කිව්වට පස්සේ ගාමිණී තෙන්නකෝන් මහත්තයා පාලිත සිරිවර්ධන මහත්තයාට කියනවා, නියෝජ්‍ය පරිස්ථිතිතුමාට අසස්සාලි මහත්තයා බාර දුන්නා, අසස්සාලි මහත්තයා පොරොන්දුනා මේ දෙන්නව එවනවා කියලා. නමුත් මොකෝ වුණේ 29 වෙනිදා උදෑසන නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ මේ දෙන්නව බාර ගන්න ASP කමල් පෙරේර මහත්තයව දවසම තියෙනවා. හැබැයි 29 වෙනිදා ගත වෙනවා, මේ දෙන්නව එවන්නේ නැහැ. හවස් වෙනකන් එවන්නේ නැතුණාට පස්සේ නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයා ගාමිණී තෙන්නකෝන් මහත්තයාට කියනවා, කරුණාකරලා සාත්සාලිත් මහත්තයාට කතා කරන්න, කතා කරලා අහන්න මොකද එවනවද එවන්නේ නැ තාම ආවේ නැ කියලා කියන්න කියලා. එතකොට අසාත්සාලි මහත්තයා කොන්ෆරන්ස් සංවාද දුරකථන ඇමතුමක් ගන්නවා ඊබ්‍රහම් මවුලමිට අරගෙන දෙන්නව එයාවත් සම්බන්ධ කරලා අහනවා මේ දෙන්නව ඇයි එවන්නේ නැත් එව්වේ නැත්තේ මොකද කියලා. එවනවා සර් කියලා කියනවා. ඒ කියනකම මවුලවිතුමා උත්සාහ කරනවා ගාමිණී දෙන්නකෝන් මහත්තයාගෙන් සාකාර පොලිස් අධිකාරී ගාමිණී දෙන්නකෝන් මහත්තයාගෙන් මේ පරීක්ෂණවල තොරතුරු ගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ගාමිණී දෙන්නකෝන් මහත්තයා දුරකථනයේ විසන්දි කරනවා. 29 වෙනිදා දෙසැම්බර් බලාගෙන ඉන්නවා දවස පුරාම මොහමඩ් සයිඩ් සහ මොහමඩ් සාදික් කියන මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමේ මේ සිද්ධියට වග උත්තර කරුවන් වෙච්ච සහරාන්ගේ ගෝල බාලයන් වෙච්ච සහරාන්ගේ කඳුරුවල පුහුණු වෙච්ච ඒ මරාගෙන මැරෙන්න සූදානම් වෙච්ච මේ වහබ්බන්තවාදියෝ දෙන්නව අත් බාර දුන්නේ නැහැ. අසාත්සාලි මහත්තයා දන්නවා ඉන්න තැන් යන්නේ තැන් කනබොන තැන් අලගිය තැන් මුලගිය තැන් වලගිය තැන් ඔක්කොම අසාත්සාලි මහත්තයා දන්නවා බාර දුන්නේ නැහැ. පවදා උදේට තියෙනවා මේ සිදුවීමේ මේවුම් පිළිබඳ සමාලෝචන රැස්වීම නියෝජ්‍ය පොලිස්පති බාලිත සිරිවර්ධන මහත්තයාගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ කෑගල්ලේ මේ මාවනැල්ල බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දැමීම සිද්ධියේ පිළිබඳ මෙහෙයුම් පිළිබඳ සමාලෝචන රැස්වීම තියෙනවා. එතකොට බාලිත සිරිවර්ධන මහත්මයා අහනවා මේ විමර්ශන කණ්ඩායමේ නායකයා වෙච්ච ගාමිණී සාකාර පොලිස් අධිකාරී ගාමිණී දෙන්නකෝන් මහත්තයාගෙන් අසාත්සාලි මහත්තයා බාර දෙනවයි කියපු අර මෙම සිදුවීමේ ප්‍රධාන වග උත්තර කරුවන් හැටියට තස්ලිමාන් සහ තවත් තොරතුරු සපයන්න උන් ගණනාවක් විසින් සපයා තිබෙන වග උත්තර කරුවන් දෙදෙනාව තාම බාර දුන්නේ නැත්තේ මොකද කියලා අහනවා අසාත්සාලි මහත්තයාගෙන් අහන්න කියලා. ගාමිණී දෙන්නකෝන් මහත්තයාට උපදෙස් ලැබෙනවා ගාමිණී ගන්නකෝ අසාත්සාලි මහත්තයාට දුරකථන ඇමතුමක් කියලා. ගාමිණී දෙන්නකෝන් මහත්තයා අසාත්සාලි මහත්තයාට දුරකථන ඇමතුමක් ගන්නවා. දාලා ස්පීකර් ෆෝන් එතනම දානවා. දාලා අහනවා අසාත්සාලි මහත්තයාගෙන් ඊය අපි හවස් වෙනකන් බලාගෙන හිටියා ඔබතුමා මොහමඩ් සහීඩ්වයි මොහමඩ් සාදික්වයි බාර දෙනකන් බාර දුන්නේ නැහැ. බාර දෙන්න බැරි වුණේ ඇයි කියලා අහනකොට එයා උත්සාහ කරනවා තොරතුරු ගන්න. අසාත්සාලි මහත්තයා හදනවා මේ පරීක්ෂණ යන විදිය තොරතුරු ගන්න. ඒක තේරෙනවා නියෝජ්‍ය පොලිස්පති බාලිත සිරිවර්ධන මහත්තයාට. බාලිත සිරිවර්ධන මහත්තයා ගාමිණී දෙන්නකෝන් මහත්තයාට කියනවා මේ වහාම දුරකථනයේ විසන්දි කරන්න කියලා. දුරකථනයේ විසන්දි කරනවා. අසාත්සාලිගේ සම්බන්ධය එතනින් නතර වෙනවා. දැන් මොකද වෙන්නේ? මොහමඩ් සහීඩ්ලා, මොහමඩ් සාදික්ලා ඊට පස්සේ මේ තොරතුරු දුන්නේ කවුද කියලා හොයලා බලනවා. දුන්නේ කබීර් රෂීම් ඇමතිතුමාගේ එක්සත් ජාතික පක්ෂයේ සභාපතිතුමාගේ කබීර් රෂීම් ඇමතිතුමාගේ සම්බන්ධික ලේකම් කරෙක් වන තස්ලිමාන් කියන දේශප්‍රේමී තරුණයා මොකෝ කරන්නේ? ආනිදා රාත්‍රියේ පිටිපස්සේ දොරෙන් ඒ හයින්සක තරුණයාගේ පිටිපස්සේ දොරේ සොයිබියක්වත් නැහැ. පිටිපස්සේ දොර කඩාගෙන ගේ ඇතුළට ඇවිල්ලා ඒ තස්ලිමාන් කියන අහිංසක තරුණයාට වෙඩි තියෙනවා. මං අහනවා මුජිබර් රහ්මාන් මන්ත්‍රීතුමාගෙන් තාමවත් බලන්නවත් ගියාද තස්ලිමාන්ව? තස්ලිමාන් වෙඩි කෑවේ සහරාල්ලගෙන් මේ බුදු පිළිම වහන්සේලා කඩා දැමීමේ සිද්ධිය ඒ අපකීර්තිමත් සිද්ධිය ඒ ජාතික සමගිය වනසන සිද්ධිය ඒ සංඉන්දියාව වනසන සිද්ධිය ඒ මේ රටේ ජාතික සහෝදරත්වය වනසන සිද්ධිය සිදු කළ උන්ටරේව තමයි මොහමඩ් තස්ලිමාන් තොරතුරු දුන්නේ. තස්ලිමාන්ට වෙඩි තියෙනවා කබීර් රෂීම් මහත්තයාගේ සම්බන්ධ කරලා ඒකම්ට. තාමේ තස්ලිමාන් කියන දේශප්‍රේමී මුස්ලිම් තරුණයා සිහි නැතුව ඉන්නවා තාමත් රෝහලේ. කල්පනා කරලා බලන්න. ආන් දැන් ඊට පස්සේ මොකෝ වෙන්නේ? අන්න මොහමඩ් සහීඩ්ලා මොහමඩ් සාදික්ලා ආගියතක් නැහැ. ඒ දෙසැම්බර් මාසේ 30 වෙනකොට ආගියතක් නැහැ. මෙන්න නැවත මතුවෙනවා වනාත විල්ලුවෙන් මේ අප්පු හාමිලා ටික ඔක්කොම මේ වහබ්වාදීන් ටික ඔක්කොම මතුවෙනවා. එතන බෝම්බ ෆැක්ටරියක්, එතන තියෙනවා නැව් කබ ඩෙටනේටර් 100ක්, සීපෝ කිලෝග්‍රෑම් 100ක්. එතන
ගරුමන්තුමා අවසාන විනාඩිය
කඳවුරක් පවත්වගෙන යනවා. දැන් කරුණා කරලා කියන්න මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, මේ පාස් කිරිදා කොච්චි කඩේ කටුව පිටියේ සියෝන් පල්ලිවල අපිට ඇහුනේ යාතිකා නෙවෙයි ගීතිකා නෙවෙයි මරලතෝනිය විලාපේ අඳෝනාව සංචාරක හෝටල්වල නැවත වතාවක් මේ රට නිදහස් කරලා තිබ්බා. මරණ බිය තුරින් දුරුන් දුරු කරලා තිබ්බා. නැවත මේ සැටර මරණ බිය ගෙනාවා. ගෙනාවේ වහබ්වාදී අන්තවාදීන්. ඒක නවත්තන්න තිබුණා. පාලිත සිරිවර්ධන මහත්තයාද කියනවා. පාලිත සිරිවර්ධන මහත්තයා කියනවා ඒ මොහමඩ් සාදික් මොහමඩ් සහීඩ්ලා මොහමඩ් සාදික්ලා අත්අඩංගුවට ගත්තනම් වළක්ව ගන්න තිබ්බා. මේ වහබ්වාදී අන්තවාදී රැළම අත්අඩංගුවට ගන්න තිබ්බා. අත්අඩංගුවට ගන්න දුන්නේ නැත්තේ වෙන කවුරුවත් නෙවෙයි අසහසාලිලා. අපි ඒකයි කියන්නේ. අද අසහසාලලා දොර අසහසාලලගෙන් කඩ උත්තරයක්වත් ගත්තේ නැහැ. ඒ සැරේ අපි කිව්වා ගරු කතානායකතුමාගෙන් මේ පාස්කිරදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන තේරීංකාරක ස්වභාව මේක ඇත්ත යුක්තිය සත්‍ය පසිඳලන්න ඕන නම් කරුණා කළා අර පාලිත සිරිවර්ධන මහත්තයා කඳවන්න ගාමිණී තෙන්න කොන් මහත්තයා කඳවන්න කියලා කැඳෙුවේ නැහැ. අපි දැන් මේක මාධ්‍ය මගින් කිව්වට පස්සේ දැන් අද අසහසාලි කතා කළා සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්න කොන් මහත්තයාට තර්ජනය කරනවා. ගාමිණී තෙන්න ගරු මූලාසන රූඪ මන්ත්‍රීතුමනි අසහසාලි කතා කළා මේ මොහොතේ මේ තොරතුරු සමාජයට කිව්වයි කියලා සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්න කොන් මහත්තයාට අසහසාලි තර්ජනය කරනවා. මම කියපු තොරතුරු ඇයි සමාජයට කිව්වේ කියලා අපි අසහසාලිගේ මේ දුෂ්ට උත්සාහය පිළිකුලෙන් හෙලා දකින ගමන් අපි කියනවා වහම අසහසාලි අත්අඩංගුවට ගන්න ඕන. අසහසාලි අත්අඩංගුවට ගත්තොත් ඔක්කොම හොයන්න පුළුවන්. ඉතුරු වහබ්වාදී අන්තවාදී මූලධර්මවාදී රැළම හොයාගන්න පුළුවන්. රැළම හොයාගෙන වහබ්වාදී අන්තවාදී මූලධර්මවාදය මේ රටෙන් අතුගාන්න නම් අසහසාලිලා රිචාඩ් බසු දීලා අත්අඩංගුවට ගන්න ඕන. ඒගොල්ලන්ගෙන් තොරතුරු හොයන්න ඕන. ඒගොල්ලෝ දන්නවා මේ කියලා ගිය තැන් වල ගිය තැන් මුල ගිය තැන් මේකේ තිබෙන ජාත්‍යන්තර සබඳතා මේකේ තියෙන ජාතික වශයෙන් මේක ව්‍යාප්ත වෙලා තියෙන කොහෙටද ඊළඟ සැලසුම් මොනවද කියන එක අසහසාලි දන්නවා. රිචාඩ් බදු දීලා මේ මහත්තුරු ඔක්කොම දන්නවා. දැනගෙන තමයි මේක වවන්නේ. මේක වවලා මේ රට නැවත වතාවක් මේකේ මලකඳන් ගොඩගස්වන්න හදන්නේ. මුස්ලිම් දෙමළ සිංහල මලකඳන් ගොඩගස්වලා මේ රට නැවත වතාවක් මරණයේ දේශය බවට පත් කරන්න හදන්නේ වෙන කවුරුවත් නෙමෙයි මේ අසහසාලල රිචාඩ් බදු දීලා. ඉතින් අපි නැවත අවධාරණය කරනවා තමුන්නාස්ලගේ කියන මහ ලොකු තේරීම් කාරක ස්වභාවයට. පුළුවන් නම් ගෙන්නන්න නියෝජ්‍ය පොලිස්පති සබරගමුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්තයාවත් ඒ මාවනැල්ලේ බුදුවිල්ම කඩාදමි මේ සිද්ධියට සිදුවීම සඳහා ඒ විමර්ශන කණ්ඩායමේ නායකය වෙච්ච අද අසහසාලිගෙන් තර්ජන පිට තර්ජන ලැබ අසරණ වෙලා ඉන්න සහකාර පොලිස් අධිකාරී ගාමිණී තෙන්නකෝන් මහත්තයාවත් කරුණාකරලා ඔය තේරීම් කාර්ය සභාවට ගෙන්නලා මේ රටේ මරණ බිය තුරන් කරන මේ රටේ ජාතික සමගිය සිංහල දෙමළ මුස්ලිම් මැලේබග අපේ සමගිය ගොඩනගෙන සිංහලයා මුස්ලිම් මිනිස්සුගේ කඩෙන් බඩු ගන්න යන නැවත වතාවක් රාමසාන් සිංහල දෙමළ මුස්ලිම් මැලේබග ඔක්කොම එකතුලා සමරන්න පුළුවන් වාතාවරණය මේ රටේ නිර්මාණය කරන්න ඒකට එරෙහි වෙච්ච අසහසාලලා රිචාඩ් බදු දීලා වහාම නීතිය ඉදිරියට පමුණුවලා දඬුවම් කරන්න කියන ඉල්ලීම අපි මේ වෙලාවෙ කරනවා.
දැන් බොහොම ස්තුතියි. යෝජනා අංක 1 සභාව එකකද?
අය.
සභාව කල්තැවි සභානායකතුමා.
පාර්ලිමේන්තුව හෙට සවස 1 දක්වා.
බොහොම ස්තුතියි.